ගරු ශේහාන් සේමසිංහ මෙතුමා ඔබතුමාට මිනිත්තු 34ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කබීර් හෂීම් මන්ත්‍රීතුමා අද මහජනතාව මුහුණ දෙන ගැටලු සහ ඒ පිළිබඳව ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා කරන්න මං හිතනවා කාලෝචිත කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අපි දැක්කේ මේ කාලෝචිත කල් තැබීමේ විවාදය තුළ එතුමා විසින් මතු කරපු ප්‍රශ්නවල තිබ්බ වැදගත්කමත් විපක්ෂ නායකතුමාගේ කතාවෙන් බොහෝ දුරට දියාරු වෙලා ගියා. ඒ කොහොම වුණත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය, ඒ කියන්නේ මේ ජනතාව අද මුහුණ දෙන ගැටලු පිළිබඳව අපි කල්පනා කරොත්, අපි ඒ ගැටලු වලින් මිදෙන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය සහ රාමුව පිළිබඳව අවබෝධයකින් අපහසු වුණත් අසීරු වුණත් විවේචනයට ලක්වෙන්න සූදානමින් තමයි මේ තීන්දුව ටික අරගෙන තියෙන්නේ. මේ ගත්ත තීන්දුව ටික නොගත්තනම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, ඔබත් ඔබේ හදවතට එකඟව කල්පනා කරලා බලන්න මේ රටේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. දැන් මේ සභාව තුළ අද පෙරවරුවේ මේ විවාදය ආරම්භ කිරීමත් එක්ක ඉතිහාසය ගැන පමණයි කතා කරන්නේ. අනාගත ගමන් මඟ පිළිබඳව අවාසනාවකට මේ සභාව තුළ කතා කරේ නැහැ. එහිඳා ජනතාවගේ ගැටලු කතා කරන වෙලේ දේශපාලනික වශයෙන් Tamanට තියෙන වාසිය අවාසිය කල්පනා කළා නම් මත ඉදිරිපත් කරන්නේ මේ යෝජනා ඉදිරිපත් කිරීම තුළ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, අපි 70%ක උද්ධමනයක් තිබිච්ච රටක්. 70%ක උද්ධමනයක් තිබිච්ච රටක්. ඒ එක්කම තමයි මේ අර්බුදකාරී තත්ත්වයට රට ගිහිල්ලා අපේ රටේ ආර්ථික සංකෝචනය වෙනවා අඛණ්ඩව කාර්තු 6ක්. 2022 කාර්තු 4ම ආර්ථික සංකෝචනයක් සිදු වෙනවා. අපි 2022 අවුරුද්ද අවසන් කරන්නේ 111%කට වඩා වැඩි ආර්ථික සංකෝචනයක් එක්ක. 2023 කියන්නේ ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුව සංකෝචනය වෙනවා, දෙවෙනි කාර්තුව සංකෝචනය වෙනවා, තුන්වෙනි කාර්තුවේ තමයි අද මේ වෙනකොට නියල සංඛ්‍යාලයක නිකුත් වෙලා තියෙන්නේ. අඛණ්ඩ කාර්තු 6ක් සංකෝචනයට ලක්වෙච්ච ආර්ථිකයේ ධනාත්මක අගයක් වාර්තා වෙන්නේ 2023 තුන්වෙනි කාර්තුවේ 101.6%. අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා ආර්ථික වර්ධනයක් 4වෙනි කාර්තුවේ ඇති වෙයි කියලා. ඒ අනුව 2022 111%ක් සංකෝචනය වෙච්ච ආර්ථිකය අපි මේ ගමන් කරපු අසීරු එවැගේම අවදානම් සහගත ගෝලීය වශයෙන් අර්බුද ඇතිවෙච්ච අර්බුද පිට අර්බුද ගෝලීය වශයෙන් නැතිවෙච්ච ආර්ථික රාමුව තුලත් අපි 103ක අපි පුරෝකථනය කරන්නේ 103ක පමණ සංකෝචනයකට ආර්ථිකය සීමා කරගන්න පුළුවන් වෙනවා. ඒකම මේ 2024 අවුරුද්ද අවසන් වෙද්දී අපිට විශ්වාසයක් තියෙනවා 102 ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයකට අපිට ගමන් කරන්න පුළුවන් කියලා. එතකොට අඛණ්ඩව අවුරුදු දෙකක ආර්ථිකයේ සංකෝචනයක් සිදු වෙලා අපි පළවෙනි වරට මේ අවුරුදු දෙකෙන් පස්සේ ආර්ථික වර්ධනයක් වෙත ගමන් කරන්නේ 2024 අවුරුද්දේ. මෙතනදී රජයක් හැටියට ගත්ත තීන්දුව තීරණ ක්‍රියාමාර්ග අද විපක්ෂය මොන ආකාරයේ විවේචනයක් ආණ්ඩු පක්ෂයට එල්ල කරත් මේ තීන්දුව නොගත්තනම් අපිට අද අපි මේ තියෙන ආර්ථික තත්ත්වයට හිමිකම් කියන්න බැරි වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම උත්සාහ කරනවා කියන්න එතුමා ඇයි මේ රටේ වගකීම් බාරගත්තේ නැත්තේ කියලා. මම නැවතත් මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරනවා, එතුමාට වගකීම බාරගන්න කැමැත්තක් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය අරගෙන මේ ඇති වෙලා තිබ්බ සමාජීය දේශපාලන සංස්කෘතිමය වශයෙන් ඇති වෙලා තිබ්බ අර්බුදකාරී තත්ත්වයෙන් මේ රට මුදව ගන්න පළවෙනි ආරාධනාව තිබ්බේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එතුමා ඒ කැමැත්ත, ඒ ආශාව නිසා තමයි එතුමා මහ බැංකුවේ අධිපතිතුමත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් එතුමාගේ ළඟට ගිහිල්ලා මේ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව 2022 පැහැදිලි කරේ. වෙන්න පුළුවන් ඔබතුමාගේ ආශාව තිබ්බට ඔබතුමා බය වුණ එදා තමයි ඔබතුමා බය වුණේ. හරිද? ඔබතුමා බය වුණේ එතන. එහෙම නැතුව ඔබතුමා මෙහෙම වෙන විකල්ප හොයාගෙන වගකීම් බාරගත්තේ නෑ, නොගෙන හිටියේ නෑ. ඔබතුමාට ඒ ආර්ථිකයේ දත්තත් එක්ක ඔබතුමා දැක්කා ඔබතුමාට හැකියාවක් නෑ මේ වගකීම බාර අරගෙන මිලියන 22ක් වෙච්ච ජනතාවට සහන, එහෙම නැත්නම් ජීවත් වෙන්න පුළුවන් සාමකාමී පරිසරයක් රටේ නිර්මාණය කරන්න කියලා. එහෙම නැතුව ඔබතුමා ආශාවෙන් හිටියේ, ඔබතුමා එකලියුමක් ලියනවා, ඔබතුමා අකමැතියි කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්න කැමැත්ත ප්‍රකාශ කරද්දී ඔබතුමා නැවත ලියුමක් ලියනවා, ඔබතුමා බාර ගන්න කැමැතියි කියලා. එයින්ද ඔබතුමා මුලින් බෑ කියලා, මුලින් වගකීමෙන් පැනලා ගිහිල්ලා ඔබතුමා බය වෙලා ඔබතුමාගේ නොහැකියාව තේරුම් අරගෙන මේ වගකීම බාර අරගෙන අපි ඉදිරියට යද්දී මේ ඉතිහාසයක් අල්ලගෙන දිගින් දිගටම විවේචනය කරාට අනාගතයට ප්‍රතිඵලයක් නැහැ කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. ඉතිහාසය වැරදි වෙලා තියෙනවා. විවිධ කණ්ඩායම් මතද අඩුපාඩු වෙලා තියෙනවා. ඉතිහාසය ඔබතුමා අද ප්‍රකාශ කරා. අනාගතය වෙත අපි ගමන් කරද්දී ගෝලීය වශයෙන් නැතිවෙන තත්ත්වයන් පිළිබඳවත් අවබෝධය අරගෙන අවධානය යොමු කරලා තීන්දු තීරණ ගන්න වෙනවා කියලා. ඒක ඇත්ත. ඉතිහාසයේ අපි එහෙම තීන්දුව නොගත්ත නිසා තමයි අපි වර්තමානයේ 2022 වෙද්දී මේ වගේ තත්ත්වයකට අපිට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ හින්දා ඒ දේ දැක දැක ඒ කටුක අත්දැකීම අත්විඳලා අසීරුවෙන් තවමත් ඒ අසීරුකම් මැද මේ ආර්ථිකය ගොඩනැගෙද්දී ජනතාව පීඩාවේ යම් දුරක් නිදහස් වෙලා තිබ්බට සම්පූර්ණ නිදහස් වෙලා නැහැ. එහෙම තියෙද්දී ඔබතුමා කියනවා නම් මේ ගෝලීය වශයෙන් පිළිගත්ත ක්‍රමවේදයන් බැහැර කරලා අපි යන්න ඕනි කියලා අපිට ඒකට එකඟ වෙන්න බෑ. ඔබතුමාලා එකක් කියනවා එකක් කරනවා. ඔබතුමා මේ කරලා යන කතාවටත් හෙට කවුරු හරි වෙන දෙයක් කිව්වොත් ඔබතුමා හෙට ඇවිල්ලා මේ ස්වභාවයක වෙනස් කරනවා. එහින්දා ඔබතුමාගේ සහයෝගය අපි දිගින් දිගටම ජනාධිපතිතුමා ඇතුළු රජයේ ඉල්ල ඔබතුමා එක ලබා දුන්නේ නැහැ. ඔබතුමා ලබා නොදුන්න කියලා අපි මේ රට වැටිච්ච අර්බුදයෙන් ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල නවත්තන්න සූදානම් වුණෙත් නැහැ. ඔබතුමාට ඕන නම් එදා අගමැති ධූරය ගන්න තිබ්බා. ඔබතුමා ඊට පස්සේ මේ රටේ ජනාධිපති වෙන්න තිබ්බා. ඔබතුමා ওই කියන ආකාරයෙන් එදා ඕන නම් ඔබතුමාට ඒ වක්කීම ගත්තා නම් පාර්ලිමේන්තුව විසිරවල තමුන්නාසිර මැතිවරණයකට යන්න තිබ්බා. එතකොට ඔබතුමා අනාගතයක් ගැන නෙමෙයි කල්පනා කරේ. ඔබතුමා ඒ වෙලාවේ නොහැකියාව ඔබතුමා කල්පනා කරා. හැබැයි මම විශ්වාස කරනවා ඔබතුමාගේ නොහැකියාව ඔබතුමා එදා තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඒක හොඳ දෙයක්, යහපත් දෙයක්. එහෙම නැති වුණා නම් ඒක අර්බුදය විසඳන්නේ නැන මිනිස්සයා අර්බුදය තිබ්බ තැනුත් අර්බුදයකට රට ගමන් කරවලා ඔබතුමා තවදුරටත් ඉතිහාසගත වෙනවා. එයින්ද ගරු මන්ත්‍රීතුමිය, මම අද ඇත්තටම සූදානම් වෙලාවේ දේශපාලනේ කතා කරන්න නෙමෙයි මේ සභාව. ඒකට හේතුව තමයි මේ ඇති වෙලා තියෙන தত্ত্বය පිළිබඳව පැහැදිලිවම අපි කොතෙන්ටද ගමන් කරන්න කියන තැන පිළිබඳව කතා කරා. ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමිය, මීට සුළු මොහොතකට පෙර මහ බැංකුවේ අධිපතිතුමා පිළිබඳව විවේචනයක් විපක්ෂය එල්ල කරා. විවේචනයක් එතුමාට එල්ල කරන්න ඕනි විපක්ෂය. ඒකට හේතුව තමයි මේ අද රට ස්ථාවර කිරීමේදී මහ බැංකුවේ අධිපතිතුමා ඒ අභියෝගය බාර අරගෙන විශාල වගකීමක් කරේ තියාගෙන ආර්ථිකය ස්ථාවර කරන්න අවශ්‍ය සහයෝගය සහ වගකීම නිසි ආකාරව ඉටු කරා. අපිට එදා ණය ගෙවන්න බැරි වුණා. ඔබතුමා ණය නොගෙවීම සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා කබීර් ඇමතුමාගෙන් අහලා බලන්න, හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමාගෙන් අහලා බලන්න, රටක් හැටියට අපි හාඩ් ඩිෆෝල්ට් එකකට ගිහිල්ලා මීටත් වඩා අමාරු තැනකට යනවද? එහෙම නැත්නම් අපි අපේ ණය ප්‍රතියෝගිතකරණයට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න අපේ ණය හිමියන් එක කතා කරනවද කියලා. එතකොට ඒ තිබ්බ தත්ත්වය අනුව එදා තිබ්බ සුදුසුම දේ තමයි ණය ප්‍රතියෝගිතකරණය සඳහා අපේ දෑත් දික් කරලා හාඩ් ඩිෆෝල්ට් එකකට නොයා මේ ද්විපාර්ෂික සහ බහුපාර්ෂික වශයෙන් අපිට මූල්‍ය පහසුකම් ලබා දීපු, ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුන් කර සම්බන්ධයෙන් ඒ අවශ්‍ය ප්‍රතිවිරුද්ධකරණයකට ගමන් කිරීම. එහිඳ එදා ඇතිවෙච්ච තත්ත්වය තුළ ගන්න තිබ්බ සුදුසුම තීන්දුව තමයි ගත්තේ. ඒ තීන්දුවේ ප්‍රතිඵලය ක්‍රමානුකූලව ආර්ථිකයක් වර්ධනය කළ අරගෙන යද්දී එදාපට අද දක්වා ගත්ත තීන්දුව, ඒ තීන්දුව ගත්ත වගකීම ගත්ත ඒ අභියෝගයට මුහුණ දීපු කණ්ඩායමට තර්ජනය කරනවා නම්, ඒ අභියෝගයේ ගත්ත කණ්ඩායමට විවේචනයක් එල්ල කරනවා නම්, ඒ අභියෝගය ගත්ත කණ්ඩායමට මේ සභාව නියෝජනය කරන්න අවස්ථාවක් නැති වෙලේ, පිළිතුරක් ලබා දෙන්න නැති වෙලේ, පිළිතුරක් ලබා දෙන්න හැකියාවක් නැති වෙලේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ටික භාවිතා කරලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා මේ විදියට නිලධාරීන්ට විවේචනයක් කරනවා නම් නිංගිත විදියට මේ ආර්ථිකය මිලියන 22ක්ගේ ජනතාවගේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට අරගෙන ඉන්න කටයුතු කිරීමේදී එතනින් ඉදිරියට කවුද වගකීම් දරන්නේ? මෙන්න මෙතෙන්ට තමයි මේ ගමන් කරන්න හදන්නේ.
චරිත හේරත් මන්ත්‍රීතුමා,
සභාපතිතුමනි, ගරු ඇමතිතුමාට විනාඩි භාගයක් දෙනවා නම් මේකේ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මහා බැංකුව අධිපතිතුමාට අපි කවුරුත් දොස් කියන්න ඕනේ නැහැ. නමුත් එතුමා මේ රටේ මොනිටරි පොලිසි එක මහා බැංකුවෙන් හදන්න ඕන, ඒකට මේ පොලිටීෂියන්ලා සම්බන්ධ වෙන්න බෑ කියලා තීරණයක හිටියපු කෙනෙක්, මේ IMF එකත් එක්ක. ඒක හරි. දැන් අපි ඒ විදිහට 50ක් සම්මත කෙරුවා. එතකොට ෆිස්කල් පොලිසි එක ඔබතුමාලා අපි හදන්න ඕන එකක්. ඒක ගැන එතුමා ඇවිල්ලා කියනවා එළියේ, ඊළඟ ආණ්ඩුව මෙහෙම වෙන්න ඕන, මෙහෙම ආවේ නැත්නම් ආණ්ඩුව වැටෙනවා. ඒවා කියන්න බෑ කියන එක ඉතා වැදගත් ප්‍රශ්නය. ඔබතුමාගේ බලයට තමයි අභියෝග කරන්නේ. ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන්නේ අපි දෙන්න අතර රණ්ඩුවක් නෙමෙයි. නමුත් මොනිටරි පොලිසි එක වෙනම මහ බැංකුව කරන්න ඕන කියලා 50ක් සම්මත කරුවට පස්සේ ඒකේ අධිපතිතුමා ඇවිල්ලා ෆිස්කල් පොලිසි එක කොහොමද කරන්න කියලා රටට කියන්න හොඳ නෑ කියලා මම කියන්නේ.
ස්තුතියි. ඕඩර් ප්ලීස්. ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා මූලස්ථානය ගන්නවා.
ගරු මන්ත්‍රීතුමිය, මන්ත්‍රීතුමා සමා වෙන්න. විශේෂයෙන්ම අපේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට ඒ පැත්තෙන් කාලේ දෙනවද?
නායවාරික පසුගිය අවුරුදු දෙක තුල නායවාරික එකක්වත් ගෙවලා නැහැනේ. දැන් නායවාරික එකක්වත් ගෙවලා නැහැ. ඉතින් නායවාරික ගෙවලා නැති නිසා මේ ෂෝ එකක් දානවා. නමුත් මං අහන්නේ නායවාරික ගෙවන්න පටන් ගත්තයි පස්සේ අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් ගෙවන්න ඕන. අද තීරණ විදිය. ඉතින් නායවාරික ගෙවන්න නැතුව මේ දාන ෂෝ එකනේ මේ කරන්නේ.
තරු ඇමතුමා. මන්ත්‍රීතුමා. Yes, I will answer. Let me answer. Why did you disturb? Okay, don't disturb the flow. I didn't disturb your leader of the opposition who was uttering rubbish here. Garu Mulasanaruda Mantrithumani karana dekak mathu una habai mama e karana dekadam pilithuru laba dennam. Ape rate mudal pratipattiyat moolya pratipattiyat kalamana karane sambandhen me athiwechcha arbudayat ekka teendu rashiyak gatta. Charitha Herat Mantrithuma mathu karapu karane tamai මහබැංකුවේ අධිපතිතුමා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව වගකීම දරන්න ඕනි. ඊළඟට අනික් පැත්තෙන් මුදල් අමාත්‍යාංශය සහ මේ පාර්ලිමේන්තුව ෆිස්කල් පොලිසිය එක පිළිබඳව වගකීම දරන්න ඕනි කියලා. හැබැයි ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මම කියන්න ඕනි මුදල් ප්‍රතිපත්තියත් ඒ කියන්නේ මොනිටරි පොලිසිය එකත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් ෆිස්කල් පොලිසිය එකත් මාර්ග දෙකක ගමන් කරන්න බෑ මෙන්න මේ මාර්ග දෙකක ඉතිහාසයේ ගමන් කිරීම මේ පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයකට ලක් වුණා ඔබතුමාලා මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුල කතා කරලා තියෙනවා ඒ වගේම අපි මේ ආර්ථික ස්ථාවර ස්ථායීකරණ වැඩසටහනකට ගමන් කරලා මේ ස්ථායීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුල තනි තනි වශයෙන් කටයුතු කරේ නැහැ. අපි හැම කෙනෙක්ම කණ්ඩායමක් හැටියට කටයුතු කරේ. ජනාධිපතිතුමාගේ ඉඳලා ඊට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම ජාතික අවශ්‍යතාවයක් ප්‍රමුඛතාවයක් සේ සලකලා මේ ආර්ථික අර්බුදයෙන් මුදව ගන්න ස්ථාවරත්වයකට ගෙනියන්න කණ්ඩායමක් හැටියට කටයුතු කරපු හිඳ තමයි අපි මේ ස්ථාවරත්වය අද දකින්නේ. ඒකට මේ පාර්ලිමේන්තුව විරුද්ධව ඡන්ද දුන්නත් පක්ෂව ඡන්ද දුන්නත් ආණ්ඩු පක්ෂය විශේෂයෙන්ම ඒ සඳහා සහයෝගය දක්වුවා විරුද්ධ පක්ෂයත් අපිට සහයෝගය දක්වලා තියෙනවා. එහෙනම් මේ කණ්ඩායමක් එක්ක ගමන් කිරීම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම හුදෙකලා කරලා අපි හිතනවා නම් මහබැංකුව පනතාලුදෙන් සම්මත කරපු හින්දා මහබැංකුවේ අධිපතිතුමා මුදල් ප්‍රතිපත්තිය විතරක් ගැන කතා කරලා තීන්දුව తీරන ගන්න ඕනි කියලා ඒ සාකච්ඡාවේ කොටස්කරුවන් බවට විධායකයත් මුදල් අමාත්‍යාංශයත් මුදල් ඇමතිවරයාත් අපි සම්බන්ධ වෙන්නේ නැත්තම් ඒක තනියෙන් කරන්න බෑ ඒ වගේම තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඒ හින්දා ඉතිහාසයේ සිදු නොවෙච්ච ගොඩක් දේවල් අද සිදු වෙමින් පවතිනවා අපි ඉතිහාසයට ගමන් කරොත් ප්‍රතිඵලය ඉතාම භයංකාර තත්වයක් මේ ප්‍රශ්නේ තියන්නේ ඇයි අපි හැමෝම දන්නවා මේ පාර්ලිමේන්තුව අපි හැමෝම දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනිකුත් බහුපාර්ශ්වික මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතන ඒ වගේම ද්විපාර්ශ්විකව අපි ගනුදෙනු කරන රටවල් එක්ක මේ විනිවිදභාවය සහ ක්‍රමවත් රාමුව තුල අපි ගමන් නොකළොත් මේ රට නැවත සති කිහිපයක් තුල කඩාවැටෙනවා මෙන්න මේක තමයි මේ කියන්නේ එකක් තමයි මේකේ බරපතලම කාරණේ කිරියල්ලවත්තුමා මතු කරාද අපි ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ මොකද්ද ආර්ථිකය ඇති වෙන තත්ත්වය ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ 2027 දක්වා මේ සැලසුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ නිරන්තරයෙන්ම රාජ්‍ය ආදායම සහ වියදම කළමනාකරණය පිළිබඳ දෛනිකව අපි සොයා බලලා කටයුතු කරන්නේ අවශ්‍ය විට අනබනත් අරන් ඇවිල්ලා වෙනස් කරන්නේ මෙන්න මේ අර්බුදකාරී තත්ත්වය නැවත ඇති නොවෙන්න මේ වැඩසටහනින් අපි විදෙන්නුනොත් මේ වැඩසටහනින් අපි ඉවත් වෙලා ඒක පාර්ශ්විකව කටයුතු කරන්න ගියොත් ඔන්න ඔබතුමා කියන ප්‍රශ්නයට අපි දැඩිව මුහුණ දෙන්න සිදු වෙනවා අපිට ගෙවා ගන්න බැරි ණය බර ප්‍රතියෝගීකරණය නොකරපු ණය බර නැවත දරන්න සිදු වෙනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්න මේ තත්ත්වය සලකලා බැලලා තමයි අපි ණය ගෙවීම ආරම්භ වෙද්දී ඒ හරහා රටේ ආර්ථිකයට අමතර බලපෑමක් ඇති නොවෙන්න ප්‍රතිවිරෝධකරණයක් කරන්නේ. මේක ඉතාම පැහැදිලි. දැන් මේ වෙනකොට අපි ද්විපාර්ශ්වික වශයෙන් අපි රටවල් එක්ක එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි කාර්තුව ඇතුළත අපි උපරිම උත්සාහය ගන්නවා මේ අවබෝධතා කිවිසුම් ටික අත්සන් කරලා, එවැගේම බොන්ඩ් හෝල්ඩර්ස්ත් එක්ක බැඳුම් කර හිමියන් එක්ක, එවැගේම කමර්ෂල් ක්‍රෙඩිටර්ස්ත් එක්ක ඒ සාකච්ඡා වටු ටික අවසන් කරලා මුලින් ජනාධිපතිතුමා කියපු පොරොන්දුව මත, වැඩසටහන මත විනිවිදභාවය සහ සමාන සැලකීම කියන මූලධර්මය පදනම් කරගෙන මේ රට ණය තිරසර භාවයක් තියෙන රටක් බවට පරිවර්තනය කරන් මේ ගමන් මඟ තමයි යන්නේ. මේ කවුරු හරි මේකේ එක හුදකලා තනක් කරන් කියනවනම් අර ආයතනය පෞද්ගලීකරණය කරනවා, අර ආයතනය ප්‍රතිවෝගත කරනවා, අර බද්ද වැඩි කරලා තියෙනවා. ඒ බද්ද නැත්නම් ඇයි මේ බද්ද කරන්න බැරි? එක බද්දක් ප්‍රෝග්‍රෙසිව්, අනික් බද්ද රිග්‍රෙසිව්. මේ ආදී වශයෙන් මේ වැඩසටහනට සම්බන්ධ නොවී මත ප්‍රකාශ කරාට අවසාන ප්‍රතිඵලයේ හොඳ නරක දෙකම දැනෙන්නේ මේ රටේ ජනතාවට. එයිඳ මේ රටේ ආර්ථික ක්‍රියාවලිය වේගවත් වෙන්න ඕනි. මේ ණය ප්‍රතිවෝගත කරන්නේ ඉතාම වැදගත් සම්දිස්ථානයක්. මේ ආර්ථික ක්‍රියාවලිය වේගවත් වෙන්න මේ ණය ප්‍රතිවෝගත කරන්නේ අවසන් වුණාට පස්සේ අවබෝධතා කිවිසුම් ටික අපි අත්සන් කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා නැවත නැවතිලා තියෙන ව්‍යාපෘති ටික නැවත ප්‍රමුඛතාගත කරලා ආරම්භ කරන්නත්, ඒ හරහා මේ ජනතා අවශ්‍යතා සහ ආර්ථික ක්‍රියාවලිය නැවත යථා තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය ගමන් මඟ වේගවත් කරන්න. ගමන් මඟ වේගවත් කරන්න. මෙතනදී මම ඊටාම වගකීමෙන් කියන්න ඕනි ගරු මන්ත්‍රීතුමනි, අපි කිසිම කෙනෙකුට ස්වෛරීත්ව බැඳුම් කර හිමියන් සමග ප්‍රතිවිරෝධකරණයකට ගමන් නොකර ඒකපාර්ශ්වීයව ණය දෙවන්නේ නැහැ කියලා තීන්දුවක් ගන්න බෑ. ඒකපාර්ශ්වීයව ප්‍රතිවිරෝධකරණයකට ගමන් කරන්නේ නැතුව මේ ස්වෛරීත්ව බැඳුම් කර හිමියන්ට අපි කල්පිරීමේදී ණය නොගව ඉන්නවා කියලා කියන්න කිසිදු හැකියාවක් කිසිදු රටකට නැහැ. ශ්‍රී ලංකාවටත් එසේමයි. ආර්ථික විද්‍යාව සහ මේ ආර්ථික කළමනාකරණය පිළිබඳ අවබෝධයක් නැති අයට ඒ වගේ ගැලරිය පිනවන්න සුරංගනා කතා කියන්න පුළුවන්. අපි ද්විපාර්ශ්වික ණය හිමියන්ට ණය ගෙවන්නේ නැහැ, අපිට ඕන පදනම මත තමයි අපි ගෙවන්නේ කියලා කිසිම පදනමක් නැතුව කියන්න බෑ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන මූල්‍ය පහසුකම් සපයන ආයතන වලට ගිහිල්ලා කියන්න බෑ. අපි අපේ ආර්ථික වැඩපිළිවෙල හදාගන්නේ නැහැ. ඕනනම් අපිට සල්ලි දෙන්න, ණය දෙන්න අපිට අපි එක ගන්නවා, ඕන කාලෙක ගෙවනවා. හැබැයි අපි කැමති වෙන්නේ නැහැ අපි නිවැරදි මූල්‍ය රාමුවක් හදාගන්න කියලා. කවුද මේ රවට්ටන්නේ? කවුද මේ රවට්ටන්නේ යන්නේ? ඒක ප්‍රකාශ කිරීම තුලම රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. වැඩපිළිවෙලක් නැති, හැකියාවක් නැති, අවබෝධයක් නැති, ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන්නත් බැරි කණ්ඩායමක් තමයි මේ ප්‍රකාශන ඉදිරිපත් කරන්න කියලා. එයින්ද එක එක්කෙනාට මඩ ගැහුවට මේ ආර්ථික අර්බුදේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එක එක්කෙනාට බැන්නට අර්බුද විසඳෙන්නේ නැහැ. එක එක තැන්වල ගිහිල්ලා සුරංගනා කතා කිව්වට මේ රටේ ආර්ථිකය හැදෙන්නේ නැහැ. අද කතා කරන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එයින්ද අපිට ගමන් මගක් තියෙනවා, වැඩසටහනක් තියෙනවා. අපි පිළිගන්නවා කැටි කාලීනව ඒ ගත්ත වැඩසටහන තුළ ජනතාව අපහසුතාවයට පත් වෙනවා. මොකද දැඩි අර්බුදයක තිබ්බ රටක්. හැබැයි ජනතාව තේරුම් ගනීවි යම් කාලෙක මේ අසීරු ක්‍රියාමාර්ග ගත්ත හින්දා තමයි අපේ ආර්ථිකය යහපත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ කියලා. අපි පළවෙනි වතාවට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවුරුදු 25කට පස්සේ අපේ රටේ අනුමත කරපු රජයට කරපු සැපයුම් වෙනුවෙන් ගෙවීම් සිදු කළා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි කළමනාකරණය කරන්න තීන්දුව කළේ මාස 3ක් ඇතුළත මේ හිඟ පිළපත් පියවන්. හැබැයි මාස 3ක් යන්නේ නැතුව මාසෙකුත් යද්දී රජය හිඟ බිල්පත් දෙසැම්බර් 15 වෙද්දී ගෙවලා නිම කරන්න කටයුතු කරා. ඒ ගෙවීම් නිසියාකාරව සිදුවෙච්ච හිඟ තමයි තුන්වෙනි කාර්තුවට වඩා ආර්ථිකයේ සක්‍රීය වීමක් අපි හතරවෙනි කාර්තුවේ 2023 දැක්කේ. අපිට පුළුවන් වුණා 2018 පස්සේ ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් ගන්න. Instead of a primary deficit, we will end up 2023 with a primary surplus. ඒ කියන්නේ රජයේ වියදම් සහ ආදායම් කළමනාකරණය නිසි මාර්ගයට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක අවසානය නෙවෙයි. එහෙම කළමනාකරණය කරපු හින්දා තමයි මේ අවසාන කාර්තුව වෙද්දී යම් ප්‍රමාණයක පහසුවක් ජනතාවට ලැබුණේ. ඒක විතරක් නෙමෙයි, අපේ රුපියල අද ශක්තිමත් වෙනවා. රුපියල් 400 ඉක්මවල කඩු කඩේ තිබ්බ රුපියල ඩොලරයට සාපේක්ෂව අද 320 334 තියෙනවා. මේ පෞගිය කාලපරිච්ඡේදය තුළ 10%ට වඩා වැඩි ප්‍රමාණයකින් රුපියල අධි ප්‍රමාණයක් සිදු වුණා. අපේ රට පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීමින් පවතිනවා. එවැගේම මේ අයවැය ලේඛනයේ මේ අවුරුද්දේ ක්‍රියාත්මක වීම තුළ දැවෙන ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලැබෙනවා, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන්. ඔවුන් මූණ දෙන ගැටලු වෙනුවෙන් මේ මූල්‍ය පහසුකම් ලබා දෙන්න. හැබැයි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, මම සභාගත කරනවා මුල් පිටුව මෙන්න මේ පනතේ 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරා. එවැගේම ඒකේ සංශෝධනයක් ඒ අවුරුද්ද තුළම සිදු වෙලා තියෙනවා. කිරියල් අමතුමාට හොඳට මතක ඇති, ඔබතුමා එතකොට විපක්ෂේ. එතකොට මේ සජිත් ප්‍රේමදාස රජතුමා ඇතුළු කණ්ඩායම මේ පරාජය නීතියක් ගැන කතා කරනවා නම් මේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අනපනත් සම්මත කරේ මේ පාර්ලිමේන්තුව තුළ. රණසිංහ ප්‍රේමදාස මහත්මයා කියන එක අමතක කරන්න එපා. හැබැයි දැන් කාලයක් ගිහිල්ලා තියෙනවා, අපි ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එතන දෙපාර්ශවයක් තියෙනවා. එක පැත්තකින් ණය හිමියෝ ඉන්නවා, අනෙක් පැත්තෙන් තැන්පත්කරුවෝ ඉන්නවා. එවගේම අපේ රටේ අක්‍රීය ණය ප්‍රමාණය බිලියන 1300ක් වෙලා තියෙනවා. එවගේම අක්‍රීය ණය ප්‍රතිශතය 13.1 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලට තමයි අපි මේ විසඳුම් ටික ලබා දෙන්නේ. කඩාවැටිච්ච සංචිත ප්‍රමාණය අද බිලියන 4.4 දක්වා වැඩි වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 4400 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ රටේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන භාණ්ඩද තියෙන්නේ. ඒ තුළ තමයි ආර්ථිකය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන්නේ. ඊළඟට අපිට තවත් පසුකල යුතු ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ණය ප්‍රතිවිරෝධ කරන්නේ අවසන් වුණාට පස්සේ අපි ශ්‍රේණිගත කිරීමේ ආයතන ධනාත්මකව බලන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වුණොත් තමයි ආයෝජකයන්ට වැඩි විශ්වාසයක් එන්නේ. එහෙම වුණොත් තමයි මේ සිදු කරන ප්‍රසංස්කරණ ක්‍රියාවලියේ අද දැනෙන අපහසුතා තවදුරටත් අවම කරන්න අවශ්‍ය වැඩ කටයුතු ටික වෙන්නේ. ඒ හින්දා ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අපි කරපු ඉල්ලීමට අනුව අපි නිවැරදි මූල්‍ය රාමුවක් ඇතුළට අරගෙන එන එක, හරි මූල්‍ය විනයක් තියෙන රටක් බවට පරිවර්තනය කිරීම, හරි මූල්‍ය පරිපාලනයක් තියෙන රටක් බවට පරිවර්තනය කිරීම. ඒ වගේම ලෝකයේ පිළිගත් නීති රාමුවක් ඇතුළත ලංකාව අරගෙන එන එක. අපේ රටේ නොතිබිච්ච ක්‍රියාත්මක නොවෙච්ච අල්ලස්සා දූෂණ පනත් වගේ පනත් හඳුන්වලා දීලා කොමසාරිස්වරු පත් කිරීමේදී වඩා විනිවිදභාවයක් තියෙන ක්‍රමවේද සකස් කරලා අද මේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙන්නේ. මේ ක්‍රියාවලිය තුළ තමයි අපිට දේශීය වශයෙන් ශක්තිමත් ආර්ථිකයකට යන්න අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම සහ සහයෝගය ලැබෙන්නේ. ඒ වගේම මම අර කියපු පරාඩේ නීතිය සම්බන්ධයෙන් 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ පනත් කැටුම් පනත. මේ පනත පිළිබඳව විපක්ෂ රාජකතුමා දේශපාලනය කරනවා. තමන්ගේම පියාගෙන ආපු පනත අද ආර්ථික අර්බුදය තුළ ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් අමතක කරවන්න එතුමා කියන්න හදනවා මේක නිකන් උඩින් පාත්වෙච්ච පනතක්, ඒ පනත පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ පනත තමන්ට හිතේශී තමන්ට හිතවත් කණ්ඩායමට අවශ්‍ය විදිහට හඳුන්වා නොදුන්නා නම් අද බොහෝ දුරට මේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළ ජනතාව මුහුණ දෙන ගැටලු ආම වෙන්න තිබ්බා. මම ඒකත් ඉතාම ගෞරවයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මතක් කරන්න ඕනේ. අද රටේ ආදායම ක්‍රමානුකූලව ඉස්සරහට ගිහිලා තියෙනවා. දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 11% ඉක්ම වූ රාජ්‍ය ආදායමක් අපි අරගෙන තියෙනවා. අපේ ඉලක්කය ක්‍රමානුකූලව 15% වෙත ගමන් කිරීම.
ඔබතුමාට තව විනාඩි 3ක කාලයක්.
මම අමතර විනාඩි 5ක් දෙන්න, මම ආණ්ඩුපක්ෂයෙන් එක ගන්න ගරු මන්ත්‍රීව. අපි ක්‍රමානුකූලව 15% වෙත අරගෙන යන්නේ බදු ආදායම අයකර ගැනීම සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ අපි හැමෝම දරන්නේ එකම මතයක්. මේක විධිමත් වෙන්න ඕන. මේ අවිධිමත් භාවය නිවැරදිව බදු ගෙවන්නන් පවා අධෛර්යට ලක් කරන තත්ත්වයක්. මේකට ප්‍රධානතම හේතුව තමයි ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, ක්‍රමවේදයක් සිස්ටම් එකක් නැති රටක් මේ අර්බුදයත් එක්ක තමයි සිස්ටම් එකක් ඇති කරගන්න රටක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් ඊයේ දිනේ මේ පාර්ලිමේන්තුවේ කතා කරා, අපි ඉල්ලීමක් කරා 18ට වැඩි සියලු දෙනාට ස්වේච්ඡාවෙන් බදු ලිපිගණුවක් ආරම්භ කිරීම ලියාපදිංචි වෙන්න කියලා. ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වෙන්න කියලා. ඒකට හේතුව බදු දැල පුළුල් කර ගැනීම තමයි. ඒ වගේම මම කියපු මේ සිස්ටම් එක નિවරදිව ක්‍රියාත්මක කිරීම තුළ තමයි අපිට ඊළඟ සමාලෝචන වලදී නැවත බදු ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සිස්ටම් එකට අපි ඔක්කොම ගන්න හදද්දී විපක්ෂය කියනවා ඒ සිස්ටම් එකට ගන්න හැදුවොත් අපි අධිකරණයට යනවා කියලා. පඩ ඉන්නකෝ ඔබතුමාට ඉවසීම නැති වෙලා නේද? ඔබතුමාට ඉවසීම නැ ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා මගේ නම් කාලය ගන්න එපා. ඔබතුමා කිව්වා විනාඩි 3යි කියලා, මම තවත් විනාඩි 5ක් ඔබතුමාගේ ඊට වඩා නම් කාලය දෙන්න එපා කාටවත්. මම මේ කියන්නේ 18 වුණත් බදු ගෙවන්න වෙන්නේ කාටද? බදු නිදහස් සීමාවක් තියෙනවා. බදු නිදහස් සීමාව තමයි 112ක් දක්වා ආදායම. 112ක් දක්වා ආදායමක් නැති කිසිම කෙනෙක් බදු ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ. බදු සීමාවෙන් එහා ආදායමක් ගන්න අය තමයි බදු ගෙවන්න වෙන්නේ. එතකොට එක පැත්තකින් ඔබතුමාලා කියනවා මේ බදු අයකර ගැනීම සහ අයකර ගැනීමේ ක්‍රමවේදය විධිමත් නැහැ. ඒක විනිවිදභාවයක් නැහැ. එතකොට ඒ විනිවිදභාවය ඇති කරන්න සහ අද 118ක එකතු කළාගේ මත බද්දක් ගන්න ඔවැට් එක 136ක ආදායම් බද්දක් තියෙනවා. 130ක කෝපරේට් ටැක්ස් එකක් තියෙනවා. එතකොට මේක පිළිබඳ නැවත අපිට සමාලෝචනයක් කරන්න පුළුවන් වෙන්නේ මම එවෙල කිව්වා වගේ. මේ අපි බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි ආකාරයට බදු ගෙවන ප්‍රතිපත්තිය මේ මහ පොළවේ ක්‍රියාත්මක කරොත් විතරයි. එතකොට ඒක කර අයින් කරන්න බෑ. ඒකට අපි ගමන් කරද්දී ඒක විවේචනය කරන විපක්ෂයම කියනවා නම් මේක විධිමත් කරන්න එපා, නැවත මේ බදු ලියාපදිංචිය අධෛර්යමත් කරන්න මත ප්‍රකාශ කරලා කවුරු හරි කියනවා නම් අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. මං හිතන්නේ ඒක මේ රටට කරන්න පුළුවන් විශාලතම අගතිය සහ විනාශය. අවබෝධයක් නැති නිකන් සිල්ලර විදිහට මේ ප්‍රශ්න බලන අය tax identification number, කෙටියෙන් කියනවා TIN කියලා. tax identification number බදු ගොඩුවක් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය. එතකොට එක්තරා මේ විපක්ෂයේ ඉන්න පක්ෂයකට සම්බන්ධ කණ්ඩායමක් හිතනවා නම් ඒක මේ TIN එකක් අරගෙන TIN එකක් හැලෙව්වම රටේ ප්‍රශ්න විසඳනවා කියලා, කැටයක් අරගෙන කැටේ හැලෙව්වම රටේ ප්‍රශ්න විසඳනවා කියලා. ඒකෙන්ම තේරෙනව නේද මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, රට නැවත ආර්ථික අර්බුදයකට යෑම තුළ මොන තරම් ආස්වාදයක් මේ විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර කණ්ඩායමක් ලබන්න සූදානම්ද කියලා. මම කියාගෙන ආවේ අපි 111ක රාජ්‍ය ආදායමක් ගත්තා. අපි ඒ තුළ බිලියන 3100ක රාජ්‍ය ආදායමක් එකතු කරගත්තා. ඒ තුළ යම් පහසුවක් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, අනික් පැත්තෙන් විශ්‍රාම වැටුප් ගෙවීම, ඊළඟට සහනාධාර දීම, මේ සියල්ල අපි සිදු කළා. අපි මේ ආර්ථික පීඩනය සම්පූර්ණයෙන්ම පහවලා ගිහිල්ලා නැති හින්දා ලෝක බැංකුවත් අපිත් එක්ක සාකච්ඡා කරා. අපි අස්වසුම ක්‍රියාත්මක කරා. ඒකේ හඳුනාගත්ත දුර්වලතා අඩුපාඩු තියෙනවා, අපි ඒවා නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා 2024 සඳහා ඇතුම් පත්‍ර කැඳවද්දී. හැබැයි ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා 120ක පවුල් ප්‍රමාණය 124 දක්වා වැඩි කරලා මේ ඇති වෙන පීඩනය යම් ආකාරයකට සමතයකට පත් කරා. එතනදී අපි හැමෝගෙම වගකීමක් තියෙනවා, යම් සුදුසුසෙක් අස්වසුම සහනාධාරයක් ගන්නවා නම් ඒක මාධ්‍යට ඇවිල්ලා කියලා පාර්ලිමේන්තුවේ කියලා ප්‍රශ්නෙට විසඳුම ඉන්නේ නැහැ. නිර්නාමිකව හෝ කරුණා කරලා ප්‍රාදේශීය ලේකම්ට හෝ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට එවන්න. අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒ මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරු හරහා කඩිනම් පරීක්ෂණයක් කරලා අවශ්‍ය තීන්දුව ගන්නවා. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, අද රටේ යම් තත්ත්වයක් නිර්මාණය වෙනවා මේ බදු අය කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එකතු කළ අග මත බදු අය කිරීම. දැන් සමහර ව්‍යාපාරිකයෝ වෙළෙන්දෝ එකතු කිරීමේ අගය මත බදු අය කිරීම 15% ඉඳලා 18 දක්වා වැඩි වුණාම තමන්ගේ ලාභය 18%කින්ම වැඩි කරගෙන තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් යම් වෙළඳ ආයතනයක් තමන්ගෙන් බදු අය කරනවා නම් වැට් එක කියලා, මම ඉතාම වගකීමෙන් ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා කරුණා කරලා වැට් ලියාපදිංචි සහතිකය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා එක ඉල්ලන්න. එහෙම නැති වුණොත් මම අවසාන කරනවා, එහෙම නැති වුණොත් තමන් විසින් ගෙවන තමන් රජයට ගෙවන බද්ද ඒ ව්‍යාපාරිකයාගේ වෙළෙන්දගේ ලාභය බවට පරිවර්තනය වෙනවා. එයින් අපි එකතු වෙමු, අපි එකතු වෙමු. අපිට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. අකටයුතුකම් කරන වෙළෙන්දුන්, සදාචාරාත්මක නොවන වෙළෙන්දුන් පවා මේ නිසි ක්‍රමවේදය නිශ්චිත වශයෙන්ම ස්ථාපිත වෙන තුරු අපි එකතු වෙලා මේ කටයුත්ත කරමු. තමන්ගෙන් එකතු කළාගේ මත බද්ධ අය කරනවා නම්, VAT එක අය කරනවා නම් කරුණා කරලා ඒ VAT රෙජිස්ට්‍රේෂන් එකේ අංකය සහ සහතිකය ඉල්ලා සිටීමට ඔබ මැලි වෙන්න එපා. ඒ තුල අපි මේ ගත්ත ක්‍රියාමාර්ග තුල ඔබතුමාගේ රජයේ තියෙද්දි 2019 මේ රටේ 117ක් බදු ලිපිගොනු තිබ්බා. හැබැයි ඊට පස්සේ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව තුල 2022 වෙද්දී 437,000ක් දක්වා 37,300ක් දක්වා බදු ලිපිගොනු ප්‍රමාණය අඩු වුණා. ඒ අඩුවීම හරහා රාජ්‍ය ආදායම අහිමි වුණා. ඒක ඇත්ත.
කාලය අවසන්
කරනවා. වෙන උපක්‍රම පාවිච්චි කරා, නමුත් ගෝලීය තත්ත්වය තුළ ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් මේ අවුරුද්ද වෙද්දී අපි නැවත මිලියනයක් දක්වා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ඒකත් අපි වැඩි කරගෙන බදු ජාලය පුළුල් කරගෙන ජනතාවට අද තියෙන අපහසුතා පවා මේ අවුරුද්දේ ජූනි මාසෙ තවදුරටත් අඩු වෙන්නත් ඊළඟට මේ බදු ජාලය පුළුල් කිරීම සඳහා එකතු වෙන අමතර ආදායම තුල අපිට පුළුවන් වෙනවා මේ සමාලෝචනයන් ඉදිරියට කරද්දී මේ පිළිබඳව සාකච්ඡා කරලා යම් තීන්දු ගන්න. ඉතින් මම ඊට වඩා කතා කරන්නේ නැහැ. අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ ආර්ථිකය සහ රට හරි මගට යනවා. ඒ ගමන් මග තුල කෙටි කාලීනව අපහසුතා තියෙනවා. ඒ අපහසුතා ක්‍රමානුකූලව පහව යන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
බොහොම ස්තුතියි. හොනරබල් චාල්ස් නිර්මලනාදන්. කිරියල්ලා මැතිතුමා.
යම් ටයිම්. පරාටේ නීතිය ගැන අපි කිව්වේ ඒක නීති පොතේ ගන් කියලා කිව්වේ නැහැ. අපි කිව්වේ අත්තිට වැඩ කියලා. මොකද මේ ආණ්ඩුව කලින් පරාටේ නීතිය අත්තිට එව්වා. උදාහරණයක් වශයෙන් පොළොන්නරුවේ මහා පරිමාණයේ සහල් ගබඩා අයිතිකරුවන්ට වීමෝල් හිමියන්ට මේ ආණ්ඩුවෙන්ම පරාටේ නීතිය අත්තිට එව්වා. අපි කියන්නේ මේක අත්තිට වැඩ, මේක අමාරු කාලයක්. අපි ඒක නීති පොතේ ඉවත් කරන්න කියන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. අනිත් එක තමයි 18. මේ 3 නම්බර් එක 18 එකට අපේ ඒ 18ේ දරුවන්ට මහා වදයක් නේ. දැන් ඔබතුමා 18 දී 3 නම්බර් එකක් අරින්න කියොත් මහා වදයක් නේ. මේක මේ අපේ තරුණ පරපර තියෙන ප්‍රශ්න වලට අමතරව රැකියාවල් නෑ. ආ 3 නම්බර් අර මේ වදයක් තරුණ කට්ටිය අපිට කිල්ල දෙනවා. ඉට්ස් හැරස්මන්ට් එකක් මේක. අනිත් එක මතයක් තියෙනවා මේ ඇත්ත වශයෙන්ම මේ වයසට මොකද ආදායම් බදු පන්තියටද ආදායම් අඩුව තමයි ලියාපදිංචි කරන්න ඕනේ. ඒක ඒක තර්කයක් තියෙනවා. සමර ක්‍රීඩා පුරුවන් සමර ක්‍රීඩා නමුත් ආදායම් අඩුව තමයි බලන්න ඕනේ. අවුරුදු 18ක් අපි බදු ගෙවුවද? අපි බදු ගෙවුවේ නැහැ. අපි නීති විද්‍යාලයට ගිහිල්ලා පිටිවෙලා නීති විද්‍යාලයට ගිහිල්ලා පිටිවෙලා අවුරුදු දෙකක් තුනක් ප්‍රැක්ටිස් කරලා තමයි බදු ගෙවුවේ. ඉතින් මේක මම කියන්නේ මේකයි මේක හැරස්මන්ට් එකක්. මේ අපේ අපේ තරුණ පරම රටේ තියෙන ප්‍රශ්න වලට අමතරව මේ PIN නම්බර් එක ඇරලා ඇරිය නැත්තම් නඩු දානවා කියන එක ඇත්ත වශයෙන්ම මේ තීරණ ප්‍රශ්න වලට අමතරව.
ඩොර ඇමතුමා
මම මේක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද කිරියල් ඇමතුමා උත්සාහ කරනවා නම් මේ තරුණ ප්‍රජාවත් එක්ක දේශපාලනය කරන්න. අපි විශේෂයෙන්ම රජයක් හැටියට ගරු මුලාසනාඩු උඩ මන්ත්‍රීතුමනි ඉතාම ඍජු තීන්දු ගත්තා. ඒක ඔබතුමා අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා කියන කාරණය අවුරුදු I don't want to ask your age but මම දන්නේ මොන අවුරුද්ද ගැනද ඔබතුමා 18 උනේ මොන අවුරුද්දද කියලා මම දන්නේ නැහැ. ඒ අවුරුදු කාලය තුල මේ ක්‍රමවේද ගරු මන්ත්‍රීතුමා හැදුවා නම් අද මේ අර්බුදේ අපි කොටස්කාරයෝ බවට පත් වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව. ඒ හින්දා ඉතිහාසයට මේ ගන්න ක්‍රියාමාර්ග සංසන්දනය කරන්න එපා. මං පිළිගන්නවා ඉතිහාසයේ මේක වෙලා නැහැ. ඉතිහාසයේ නොවිච්ච හින්දා තමයි ඔබතුමාලා දිගින් දිගටම දේශපාලන වේදිකාවේ මේ පවතින රජය විවේචනයට ලක් කරන්නේ. ඒ හින්දා මේ අපි හැරස්මන්ට් එකක් කරන්නේ නෙමෙයි මේ යන්නේ. We have asked them to voluntary register so that we will have a better disciplined tax net. If you are below the threshold, why do you want to worry so much? If your income is below the threshold, you do not have to pay taxes. So at that time, after 3 years, ගරු මන්ත්‍රී දැන් බලන්න ගරු මන්ත්‍රීතුමා මට කියන හොඳයි කරලා බලන්න ඕක කියලා. මොකද්ද මේ කරු තර්ජනේ? ඔබතුමා හිතනවාද ඔබතුමා ඔය තර්ජනය කරන්නේ මට කියලා? මතක තියාගන්න ඔබතුමාගේ ඔය තර්ජනයේ අවසාන ප්‍රතිඵලය මේ රටේ මිලියන 22කටම භුක්ති විඳින්න වෙනවා. ඒ හින්දා ඔබතුමා මට තර්ජනය කළා මේක විසඳගන්න බෑ. ඒ හින්දා අපි අසීරු තීන්දු ගත්තා. අසීරුවෙන් මේ ක්‍රමවේදයට ආවා. අපි මේක පුළුල් කරගමු. නැවත බදු අඩු කිරීමක් පිළිබඳව ඔබව කතා කරනවා නම් ඒ බදු අඩු කිරීම සහ සමාලෝචනය කරන්න පුළුවන් වෙන්නේ අපි නිසි පරිදි බදු ගෙවන රටක් නිර්මාණය කිරීමෙන් අනතුරුව. ඒ හින්දා
කෙටි කරන්න මම
අවසාන කරන කිසිම අවස්ථාවක වංචාවක් නොකරන ඒ වගේම බදු නිදහස් සීමාවෙන් ට පල්ලෙහ ආදායම ලබන කිසිම කෙනෙක් බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ.
මේ
අර්බුදී ඇති කරුවේ ඒගොල්ලෝනේ 2019 බලයට පත් වෙලා පණවිදි මාසෙම බිලියන 670ක් ලොකු සභාගම් වලින් ගත බිලියන 672ක බදු මේගොල්ලෝ කපහැරියා. ඊට පස්සේ අපි අපි ආණ්ඩුව බාර දෙනකොට 7.8 බිලියන් බිලියන 7800ක් ඇමරිකන් ඩොලරයක රට බාර දුන්නා. මේ ගොඩේක බින්දුවට බැස්සුවා. බින්දුවට බැස්සුවා. අපිට අපිට දොස් කියන්න එපා. අපිට දොස් කියන්න එපා. ඔබතුමා අත ඉස්සුවා. අවුරුදු 3ක් අත ඉස්සුවා. ගෝඨාභය රාජපක්ෂත් එක්ක අවුරුදු 3ක් හැම එකටම අත ඉස්සුවා. බදු ආදායම නැති කරගන්න අපි බාර දුන් රිසර්ව්ස් බින්දුවට බස්සන්න අපි තරදේ කරන්නේ. මම ඔබතුමාට කිව්වේ 18 තරණයකට මේක වදයක්. එච්චරයි මම කිව්වේ.
කරු රාජමැතිතුමා
කරු මෙතනින් ඊට පස්සේ තුමාට පුළුවන් කතාවක් කරන්න. මම කියන්නේ දැන් ඔබතුමා එක පැත්තකින් කියනවා කඩා වැටීමට ගත්ත තීන්දුව වැරදියි කියලා. එතකොට ඒ කඩා වැටීම වලක්වල ස්ථාවරත්වය සහ වර්ධනය වෙත අපි ගමන් කරන්න ගන්න තීන්දුවත් ඔබතුමා වැරදියි කියලා. ඔබතුමා බ්‍රෝකන් රෙකෝඩ් එකක් වගේ හැමදාම මේ ඉතිහාසයක් ගැන කතා. මොකද්ද ඔබතුමාගේ අනාගතය පිළිබඳ දැක්ම? ඔබතුමාට ඒක ආයි තර්ජනයක් නේ කරන්නේ. හරි හරි කරලා බලා ගන්නොත් කියනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? නැවත ආර්ථික අර්බුදයකට රට ගෙනියන්න ගෙනියන්න පොළඹවීමක් නෙමෙයි කරන්නේ. හැබැයි ඔබතුමා ඔබතුමාට ඕන විදිහට දේශපාලනය කරන්න. අපි රටට සහ රටේ ජනතාවට වැදගත් තීන්දුව ටික අපි අසීරු වුණත් අපි අප්‍රසාදයට පත් වුණත් කෙටි කාලිනව මේක ගන්න වෙනවා. මේක නොගත්තොත් ඇතිවන තත්වය මහා භයංකාර තත්වයක් වෙනවා. අපිට උදව් කරන්න රටක් නැති වෙනවා. අපිට උදව් කරන්න බහුපාර්ශ්වික මූල්‍ය ආයතනයක් නැති වෙනවා. අපේ රටේ ආයෝජනයට මුදල් රැස් කරගන්න ස්වයිරීත බැඳුම් කර හිමියන් නැති වෙනවා. දේශීය වශයෙන් අර මුදල් රැස් කරගන්න බැරි වෙනවා. දේ රජයේ සේවකයන්ට පඩි ටික ගෙවා ගන්න බැරි වෙනවා. පොහොර සානාධාර දෙන්න බැරි වෙනවා. අස්සෙ සුම් බැරි වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට මේ රට ගෙනියන්න පොළඹවීමක් තමයි කිරියල් අමතුමා වගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් කරන්න මේ පිළිබඳව මම කනගාටු වෙනවා.
ගරු වේලුකුමාර මහත්මයා
ගරු මුලාසනේ මන්තුමනි මට විනාඩියක් දෙන්න. ගරු රාජ්‍ය අමතුමනි ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න. මේ රජය අද මේ රජයේ සේවකයන්ගේ පඩිය වැඩි කරලා තියෙනවා. රාජ්‍ය ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැඩි දීමනාවක් දීලා තියෙනවා. වෛද්‍යවරුන්ට දීලා තියෙනවා. ඒ වුණාට 2021 ඉඳලා වතුකරේ කම්කරුවන්ගේ දෛනික ඒ පඩිය රුපියල් 1000යි. අද වෙනකොටත් රුපියල් 1000යි. ඔබතුමාලා 100%ක වැට්ටුත් ගාලා දැන් මිල ගණන් දෙතු ගණනකින් වැඩි වෙලා. ඇයි රජයේ මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳ වගකීම අරගෙන යම්කිසි වැඩපිළිවෙලක් කරන්නේ නැත්තේ පඩි වැඩි කිරීම සඳහා?
රාජමැතිතුමා
ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි වේලුකුමා මන්ත්‍රී වැදගත් කාරණයක් මතු කරේ. අපි පිළිගන්නවා හැම පැතිකඩකම ජනතාව අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ එක්කම මන්දිතුමා අපි අස්වැසුම ලබා දීම සම්බන්ධයෙන් වතුකරයටත් විශේෂ අවධානයක් මේ වර අස්වැසුම ක්‍රියාත්මක කරද්දි සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද යම් යම් කාරණා ඔබතුමාලත් මතු කරලා තියෙනවා. ඒ එක්කම තමයි අපි රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරා. රුපියල් 10,000ක් දෙන්න අපි වැඩි කරා. ඒ වගේම අපි කිව්වා ඒක මාර්තු අප්‍රේල් මාසයට අදාළව අපි ලබා දෙන්න කටයුතු කරනවා. හිඟයත් සමග ඔක්තෝබර් ඉඳලා මාස 6ක් පියවනවා කියලා. නමුත් මේ කළමනාකරණය තුළ අපිට විශ්වාසයක් තියෙනවා අපිට ජනවාරි මාසෙ ඉඳලාම රුපියල් 5000 දෙන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කරේ. ඒ අවශ්‍ය පහසුකම් ටික දුන්නේ. ඊළඟට වෛද්‍යවරු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මේ ප්‍රශ්නය පිළිබඳ කතා කරා. මේ තත්ත්වය තුළ වඩා යහපත් සහ ජනතාවට පහසුකම් සපයන්න පුළුවන් තත්ත්වයට ගෙනියන්න තමයි ඒ තත්ත්වය අපි සකස් කරේ. හින්දා මේ පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කීපයක් යොදලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කළා. ඔබතුමාට විසුවමත් දෙන්න ලබා දෙන්න පුළුවන්
විදිහට.
ගරු සභාපතිතුමනි අද ඉතාම වැදගත් ජනතාවට බලපාන ප්‍රශ්න කතා කරන විවාදයක් තියෙන්නේ. ඇමතිතුමත් බොහොම හොඳ පැහැදිලි කිරීම කරනවා. ප්‍රශ්නත් අහනවා විපක්ෂයෙන්. කරුණාකරලා අපි ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලනවා කෑම පැය භාගය අද ජනතාව වෙනුවෙන් අපට ලබා දෙන්න කියලා.
සංවිධායකතුමා
ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි හොඳ විවාදයක් පිළිබඳව මම ඒක පිළිගන්නවා. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ විපක්ෂය. මොකද උදේ වරුවම වෙලාව කෑ විපක්ෂය. ඒ නිසා මම නම් එකග වෙන්නේ නැහැ. දැන් අපි රැස්වීම වගේක් යොදාගෙන තියෙන නිසා එකග වෙන්න බෑ. ඕනම් හන්දෑවට කතා කරගන්න එක අපි සභානායකතුමත් එක්ක කතා කරලා තීන්දුව කරමු. ලංචවරකේ අපි ඔක්කොම වෙන වැඩසටහනක් දාලා තියෙනවා මම.
ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා ඔබතුමාට විනාඩි 19ක. හොන්ඩබල් චාල්ස් නිර්මලනාදන් you have 19 minutes.
நன்றி தலைமை தாங்கின்ற உறுப்பினர்களே, குறிப்பாக இன்று நாட்டினுடைய பொருளாதார நிலைமை தொடர்பாக
எதிர்கட்சியினால் ஒத்திவைப்புகளை பிரேரணி ஒன்று முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த நிலையில் என்னுடைய கருத்துக்களை கூறுவதற்கு நேரம் ஒதுக்கியமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக நான் முதலில் குறிப்பிட வேண்டும், நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் கடந்த 4ஆம் திகதி முதல் 6ஆம் திகதி வரை வடக்குக்கு விஜயம் ஒன்றை மேற்கொண்டிருந்தார். அந்த விஜயத்தின் போது 5ஆம் திகதி அவர்கள் 3 வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டங்களுடைய மாவட்ட அபிவிருத்தி குழு கூட்டம் என்ற அடிப்படையில் வவுனியா கலாச்சார நகர சபைக்குரிய கலாச்சார மண்டபத்தில் அந்த கூட்டம் நடைபெற்றது. அதன்போது காணாமல் ஆக்கப்பட்ட உறவுகள் அவர்களுடைய கோரிக்கைகளை பரிசீலிக்குமாறும் தாங்கள் ஜனாதிபதியை சந்திக்குமாறும் கோரிக்கை ஒன்றை விட்டிருந்தார்கள். அந்த கோரிக்கைகள் நிராகரிக்கப்பட்டிருந்தது. நிராகரிக்கப்பட்டதன் விளைவாக ஒரு சிலர் கைது செய்யப்பட்டார்கள். ஏற்கனவே நீதிமன்ற கட்டளை வழங்கப்பட்டதன் அடிப்படையில் அவர்கள் கைது செய்யப்பட்டு ஒரு சிலர் விடுவிக்கப்பட்டார். தற்பொழுது ஒருவர் சிவானந்தம் ஜெனிட்டா என்பவர் தற்பொழுது தடுப்பு காவலில் வைக்கப்பட்டுள்ளார். கௌரவ மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கும் இந்த அரசாங்கத்திற்கும் குறிப்பாக போலீசாருக்கும் நான் ஒரு விஷயத்தை விளங்கப்படுத்த வேண்டும். குறிப்பாக இந்த காணாமல் ஆக்கப்பட்ட உறவுகளுடைய மனநிலை தொடர்பாக சிவலிங்கம் சிவானந்தம் என்பவர் 2007ஆம் ஆண்டு வவுனியா மாவட்டத்தினுடைய மாரம்பக்குளம் என்ற பிரதேசத்தில் அவர் வீதியால் சென்று கொண்டிருந்த போது இராணுவ புலனாய்வாளர்களால் முச்சக்கர வண்டியில் அவர்களை ஏற்றி சென்றார்கள். அவர் முதல் ஒரு பஸ் வைத்திருந்தார். பஸ் அவருடைய தனியார் போக்குவரத்து சபையில் அவர் ஒரு பணியாளராக பணிபுரிந்திருந்தார். ஆனால் இன்று வரை அவருக்கு என்ன நடந்ததென்று இன்று வரை தெரியவில்லை. குறிப்பாக 16 வருடங்கள் கடந்த நிலையிலும் அந்த சிவலிங்கம் சிவானந்தம் என்பவருக்கு என்ன நடந்ததென்று தெரியாது. அவர் காணாம போன போது அவரை வலுக்கட்டமாக இராணுவ புலனாய்வாளர்கள் அழைத்து சென்ற போது அவருக்கு வயது 29. அவருடைய மனைவிதான் தற்பொழுது கைது செய்யப்பட்டு தடுப்பு காவலில் இருக்கின்ற ஜெனிட்டா என்ற அந்த சகோதரி. அந்த அவர்களுடைய மனநிலையை அரசாங்கம் புரிந்து கொள்ள வேண்டும். அவர் தன்னுடைய 29 வயது நிரம்பிய கணவனை வலுக்கட்டாயமாக இராணுவ புலனாய்வாளர்கள் அழைத்து சென்று இன்று வரை என்ன நடந்தது என்பது அவர்களுக்கு தெரியாது, மனைவிக்கு தெரியாது. 2 பிள்ளைகள் இருக்கிறார்கள். அவர்கள் இன்றும் மனவேதனையோடு இருக்கிறார்கள். அவருடைய நீதிமன்ற கட்டளையை நிராகரித்தது, கைது செய்யப்பட்டதை நான் நீதிமன்ற தீர்ப்பை நீதிமன்ற கட்டளையை கருத்து கூற நான் வரவில்லை. ஆனால் அவர்களுடைய மனநிலையை அரசாங்கம் புரிந்து கொள்ள வேண்டும். தங்களுடைய கணவன்மாரை தங்களுடைய பிள்ளைகளை பறிகொடுத்து போட்டு இன்றும் அவர்களுக்கு என்ன நடந்ததென்று தெரியாமல் ஏங்குகின்ற அங்கலாய்க்கின்ற ஒரு நிலையில் தான் அவர்கள் இருக்கிறார்கள். அந்த நிலையில் அவருடைய செயல்பாடு நீதிமன்ற கட்டளையை மீறி இருக்கலாம். தன்னுடைய கணவன் காணாமல் ஆக்கப்பட்டு அல்லது வலுக்கட்டாயமாக இராணுவ புலனாய்வாளர்கள் அழைத்து செல்லப்பட்டு 16 வருடங்கள் நிரம்பியும் அவர்களுக்கு என்ன நடந்தது என்று தெரியாமல் இருக்கிறது. அப்பொழுது இருந்த நாட்டினுடைய ஜனாதிபதி மஹிந்த ராஜபக்ச, பாதுகாப்பு அமைச்சனுடைய செயலாளர் கோட்டபா ராஜபக்ச, ஆகவே ரணில் விக்ரமசிங்கக்கு என்ன சம்பந்தம் என்று பலர் கேட்கலாம். நாட்டினுடைய ஜனாதிபதியிடம்தான் மக்கள் தங்களுடைய கருத்துக்களை கேள்விகளை முன்வைப்பார்கள். அது தவிர்க்க முடியாது. அது அவருடைய காலப்பகுதியில் 2007ஆம் ஆண்டு சிவலிங்கம் சிவானந்தம் என்பவர் வலுக்கட்டாயமாக இராணுவத்தால் அழைக்கப்பட்டு சென்றாலும் தற்பொழுது நாட்டினுடைய ஜனாதிபதியிடம் அவர்கள் தங்களுடைய கோரிக்கைகளை விடுவார்கள். அதேபோலத்தான் மன்னார் மாவட்டத்தினுடைய பள்ளிமுனை என்னுடைய வீட்டுக்கு அருகாமையில் இருக்கிறது. அந்த கிராமத்தில் சந்திராக்கா என்ற ஒரு அம்மா இருக்கு. அவருடைய மகன் 2008 எனக்கு அவர் மகனை நன்றாக தெரியும். அவர் எந்த விதமான பயங்கரவாத செயல்பாடுகளிலும் சம்பந்தம் இல்லாதவர். அவரை 2008ஆம் ஆண்டு இராணுவ புலனாய்வாளர்கள் அவர்களை
Order, please. Sabai Katetu, Tavakalikatirno, Divaharim Pasi, Pasaru, Ekata, Navata Parliament to Rasino.